دائی صاحب دیدہس سیکوسرے پسری ماسے دیوینیدہ අද භාවනා වැඩසටහන පින්නතුනේ ධර්මයේ කියන එක හැදුනේ කොහොමද කියලා කල්පනා කරන්න ඕන. ධර්මයේ කියන එකක් ලෝකේ කොයිබකවත් නිර්මාණය වෙලා තිබුණේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් දවසින් දවස පුජ්‍යලයාගෙන් පුජ්‍යලයා මුණගැහෙද්දී සූත්‍ර එකතු වුණානේ. ඒ ඇත්තන්ට දේශනා කරන ධර්ම එකතු වුණා. එහෙමනම් බුදුරජාණන් වහන්සේට තිබුණා ඒ කවුරුත් මුණ ගැහෙන්නේ නැතුව එක තැනක ඉඳගෙන ධර්මයේ කියන්නේ මෙන්න මේකයි කියලා දේශනා කරන්න තිබ්බා. එහෙම වුණේ නෑ පින්වත්නි. එහෙනම් බුදුරජාණන් වහන්සේට එක තැනක වාඩි වෙලා කාඩර ලියා ගන්න කියලා ධර්මයේ කියන්නේ මෙන්න මේයි කියලා ඉවර කරන්න තිබ්බා. එහෙම දෙයක් නෑ. ධර්මය කියන්නේ ඖෂධයක්, ප්‍රතිකාරයක්. ලෝකේ ඖෂධ නිර්මාණය වුණේ කොහොමද? ඒ විදිහටම තමයි ධර්මය නිර්මාණය වුණේ. ලෝකේ ඖෂධ නිර්මාණය වෙන්නේ ලෝකේ රෝග නිර්මාණය වුණා. රෝග නිර්මාණය වුණාට පස්සේ රෝගවලට ප්‍රතිකාර සිව්වා. ඊට පස්සේ අන්න ඒකට අපි කියනවා ඒ ප්‍රතිකර්මවලට ඖෂධ කියලා කියනවා. දැන් මේ දවස්වල කොරෝනා වලට හොයන්නේ ඔහොම කාලයක් හොයලා ඉතින් එක එන්නතක් හොඳට වැඩ කරනවා කියලා පටන් ගන්නවා. ඒ එන්නත ගැව්වාම කවදාවත් ආයි කොරෝනා කියන වෛරසය හැදෙන්නේ නැහැ කියලා ආවොත් එහෙම අනිදාට අපි කියනවා ඒ කොරෝනා වෛරසයට රෝගයට පිළියමක් හොයාගත්තා කියලා. ඉතින් මේ භව රෝගෙට බුදුරජාණන් වහන්සේත් පිළිතුරක් සොයාගන්නවා. ඉතින් ධර්මයේ හැදෙන්නේ ඔන්න ඔය විදිහටයි පින්වත්නි. එහෙම නැතුව ධර්මයක් නැහැ. දැන් පින්නතුන්ට ගැළපෙන ධර්මය නිර්මාණය වෙන්න නම් පින්නතුන් ළඟ පවතින රෝග පරීක්ෂාව බලන්න මොන වගේ රෝග ලක්ෂණ වලින් යුක්තද කියලා. ඉතින් සමහර අයට බරපතල රෝග, සමහර සුළු රෝග පීඩා, සමහර අයට මූලික එන්නත, සමහර අයට අවසාන එන්නත වෙන්න පුළුවන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ඖෂධයෙන් අපි අපේ ලෙඩ රෝග අඳුනගමු, අපි ඒකට ප්‍රතිකාර ලබා ගමු, අපම අප සුවපත් වෙමු. පිනතුනි ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා කියන්නේ උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. ඇයි? අපේ හදවත අකමැති දෙයක් අපි කරනවා. අපේ වැරදි අපි සොයනවා. සාමාන්‍ය මානව සත්වය හැදිලා තියෙන්නේ තමන් වැරදි වැරදි කියලා කවදාවත් පිළිගන්න නෙමෙයි. එතකොට අපේ වැරදි අපි හොයනවා, අපේ වැරදි වලට අපි දඬුවම් කරනවා, අපේ වැරදි අපි නිවැරදි කරනවා. මේක හිත හරි අකමැත්තෙන් කරන වැඩක්. පොඩි ළමයෙක්ගෙන් රස කැවිලි හංගනවා වගේ වැඩ. පොඩි ළමයා හිතනවාද ආදරණීය කෙනෙක් කියලා තමන්ගේ රසවත්ම ආහාර ටික, රස කැවිලි ටික හංගනගෙන හිතන්නේ නැනේ. පොඩි ළමයා හිතන්නේ මෙයා තමයි අතුරා. එතකොට තාත්තා හරි කවුරු හරි ඉන්නවා, මෙයා ඉතින් ළමයාගේ කැමැත්ත නිසා ගෙනල්ලා කවනවා. කවනකොට පොඩි ළමයෙක්ගෙන් ඇහුවොත් කවුද වැඩියෙන් ආදරේ කියලා, ඔන්න කියනවා තාත්තා කියලා. මොකද කියලා හැම එයාමට කැවිලි දෙනවා, අම්මා හංගනවා, තාත්තා ගෙනල්ලා දෙනවා කියනවා. ඉතින් අන්න ඒ වගේ අපේ මනසට අර්ථ සම්පන්න දේ කරනවා කියන්නේ එකක්, මනසට සාපේක්ෂිතව මනස පිනවනවා කියන්නේ තව එකක්. දැන් අපි දන්නවා අපේ ආහාර පානවල ගුණාත්මක ආහාර කියන දේවල් හරි තිත්තයි. එක්ක රසයක් නැහැ. ඒ වගේ තමයි වෙනතුනේ සද්ධර්මයත් අපිට ගුණාත්මක බව ඇති වෙනකොට සමහර වෙලාවට ඒක තිත්තයි. ඒ නිසා තමයි මේක අපහසු කාර්යයක්, උඩුගම්බලා පිහිනීමක්, තිත්ත සහිත ආහාරයක් අනුභව කිරීමක්, කසායක් ඖෂධයක් අනුභව කිරීමක් වෙන්නේ කියලා කියන්නේ. කසාය බොන එක ලේසි නෙවෙයි. කසාය බොන එක තමයි. ඇයි අපි එහෙම වෙන්නේ දැන්? අපි ටිකක් ප්‍රඥාවන්ත වුණා. පොඩි ළමයා ස්වභාවයෙන් රස කැවිලි පස්සේ දූපු එකෙන් අයින් වෙලා දැන් පරිණත වෙලා අපි දන්නවා දැන් ගුණාත්මක දේ කොහොමද එකතු කරගන්න කියලා අපහසුයෙන් හරි. අර රසවත් දේ තුළ අන්තරාවක් ඇති බවත්, ගුණාත්මක දේ තුළ Tamanට මෙලව පරලව පිහිටක් තියෙන බවත් හිතනවා. ඔබ ඔබේ හිත අල්ලගන්න එපා. ඔබේ හිත ඔබ ගුරුතරතුරට, බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට පූජ කරා. ඒකට ලිමිට්ස් නැහැ. අපි අර එක එක ලිමිට්ස් වලට දාලි වෙරලා බුදුරජාණන් වහන්සේට ආරාමයක් පූජ කළොත් එහෙම බිත්ති කුරුළු ගන්න බෑ. මේක ඉන්න පුළුවන් මීට වඩා අර හෝටලයකට ඇතුළත් කරගන්න ගන්න වගේ. ඒ වගේ අපේ හිතත් දීලා රිදවන්න බෑ. පරිස්සමට දියා ගන්න ඕන. කුණුදු ඉලි වදින්න බෑ කියලා නීති දාන්න බෑ. හරියට අපේ වාහනයක් හදන්න දුන්නා වගේ. ඔය ගරාජ් එකේ වාහනයක් හදන්න දුන්නා. මේ මිනිස්සයා එක තැනක ලෙඩේ තියෙන්නේ. කෑලි ඔක්කොම පන්නනවා. ටයරුත් පන්නනවා, අරකත් පන්නනවා, මේකත් පන්නනවා, ඔක්කොම පන්නලා දානවා. ඉතින් අපි අහනවා ඇයි ඇයි ඔය ඔච්චර පන්නවන්නේ, අතරනේ ලෙඩේ තියෙන්නේ. ඉතින් මිනිස්සයා කියනවා එතෙන්ට ලං වෙන්න බෑ මේ කෑලි පන්නන්න නැත්තම්. ඒ කෑලි ඒ කෑල්ල අයින් කරගන්න බෑ මේ කෑලි අයින් කරන්න නැත්තම්. වැඩි වැඩි කතා කරොත් එහෙම ගියයි ඔය හද නැතුව පැත්තකට වෙලා ඉන්නේ මම හදලා දීලා ඉවර වෙනකන් කියලා. ඒකට අපි හිතන විදියට නෙමෙයි සමහරලාට ඒක තියෙන්නේ. එතකොට ඔබත් හිතන විදිය නෙමෙන්න පුළුවන් ඔබ ළඟ තියෙන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ දකින්නේ බුද්ධ ආදී මහත්මයෝ ආර්ය ශ්‍රාවකයෝ ප්‍රශ්නේ දකින්නේ ඔබ ළඟ තියෙන. ඔබ කැමතිද ඔබ මාන්න අධිකයි කියලා, මාන්නෙන් ඉන්න කෙනෙක් කියලා පිළිගන්න? ඕන කෙනෙක් ඇහුවොත් කියන්නේ මම මට මාන්නයක් නැහැ, මම එහෙම මාන්නයක් කොයිද මගේ ළඟ. ඔබ කැමතිද ඔබ තණ්හා අධිකයි කියලා පිළිගන්න? මම අපි ලෝභනේ. හා ඔයිට වඩා ලෝභ හාමුදුරුවෝ ඉන්නේ. අපි ලෝභනේ කියලා කියනවා. ඔයා හරි ඉරිසියා සහගතයි කියලා කියනවා. මම අපි මොකටද ඉරිසියා කරන්නේ කියලා කියන්නේ. පින්නතුනේ ඔය වගේ දේවල් අපිට ඇහෙනකොට අපි හැමදාම කළේ ඒකට මෙහෙම ආයි ප්‍රතිඋත්තරයක් දෙන්න නෙමෙයි. දෙයක් යවුනාම ඉක්මනින් ප්‍රතිඋත්තරයක් මේ කටට එනවට කියන්න නෙමෙයි අපි උත්සාහ කරේ. ඒකත් අරගෙන අපේ හිත ඇතුළට ගිහිල්ලා මගේ එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා බැලුවා. මගේ හිම ප්‍රශ්නයක් නැත්තම් මම නිහඬ වුණා. මගේ ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඒක හදාගත්තා. ඇයි අපි මේ ලස්සන මේ නිවහන මේ ලස්සන සිත් තුළ බුදු මැදුර මේක හදන්න ඕන, බුදුන්ට වඩින්න, බුදුරජාණන් වහන්සේට වඩින්න මේ සිත් මැදුර හදන්න ඕන. තේරුණානේ? මේ සිත් මැදුර හදන්න ඕන බුදුරජාණන් වහන්සේට වඩින්න. මම මේ ළඟදි කෙනකින් ඇහුවා, මේ බුදුහාමුදුරන්ට වඩින්න පුළුවන්ද මේ සිත් මැදුරට? එතකොට කිව්වා මේ හාමුදුරනේ මුළු සිත් සිතේ ඉතින් කාමරයකට වගේ කොටසකට වඩින්න පුළුවන්, අනිත් තැන්වලට හිතේ යන්න බෑ. අබෝ ඒවා තාම පුතජන පිරලා තියෙන්නේ, ඒවා එක එක වැඩ ගොඩක් තියෙන ඒවා, ඒ නිසා ඒවට යන්න බෑ. බුදුහාමුදුරුවෝ එක කාමරයකට දාල ලොක් කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ එළියට බයින්නවත් බෑ. ඉතින් අපිට බුදුහාමුදුරුවන්ට අපේ හැබෑ නිවහනේත් හැමතැනම විදින්න දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. අපේ සිත් මෙදුරෙත් බුදුහාමුදුරුවන්ට හැමතැනම ඇවිදින්න පුළුවන්කම තියෙන්න ඕන. මගේ හිත ඇතුලේ නම් ආවොත් ඕන තරක බුදුහාමුදුරන්ට ඉස්සරහ දොරින් එළ පිට පස්සේ පිට වෙලා ඕන කාමරයක් බලලා යන්න පුළුවන්. බුදුහාමුදුරන්ට හංගන්න දෙයක් නැහැ. බුදුහාමුදුරන්ට එරෙහි දෙයක් නැහැ. ඕන දෙයක් ඕන තැනක බලන්න බුදුහාමුදුරන්ට තියෙනවා. ඒක බුදුහාමුදුරන්ගේ වැඩක් නේ. බුදුරජාණන් වහන්සේගේ වැඩක්. එතකොට බුදුරජාණන් වහන්සේ හදන්න ඕන තැන හදනවා, නිවැරදි කරන්න ඕන තැන නිවැරදි කරනවා, හරි කියන තැන් වලට හරි කියාවි, දොස් කියන්න ඕන තැන් වලට දොස් කියාවි. පළවෙනි කාරණේ මොකද්ද? විවෘත වෙන්න ඕන. විවෘත වෙන්න ඕන. එතකොට අපි කරන්න ඕන ධර්මයටත් මොකද කරන්න ඕන? ධර්මයේදීත් අපි කරන්න ඕන විවෘත වෙන්න ඕන. එතකොට ධර්මයෙන් අපිට හදන්න ඕන තැන් ටික කියාවේ, ප්‍රශංසා කරන්න ඕන ටික පෙන්නාවේ, අපිට ඉක්මනින් මේකින් ගැලවෙන්න පුළුවන්කම ලැබේ. පිරිසිදුකම කියන එක හොයන්න පුළුවන්කම තියෙන්නේ අපිරිසිදුකම කියන එක තියෙන තැනින්. අපිරිසිදුකම කියන එක හංගගෙන පිරිසිදුකම ලෝකේ වටේ ගිහිල්ල හොයල වැඩ නෑ. පිරිසිදුකමක් මතු වෙන්නේ අපිරිසිදු තැනකින්. ඉතින් බුදුහාමුදුරුවෝ කොච්චර උපමා කරලා තියෙනවද? ඔය වළඳක් පිරිසිදු කරනවා වගේ, මිදුල පිරිසිදු කරනවා වගේ, රන්කරුව රත්රන් පිරිසිදු කරනවා වගේ, මූණි කුණු දූවිලි දැලිකුණු නැති කරලා පිරිසිදු කරනවා වගේ. එතකොට රෙදි කැබලි චීවර පිරිසිදු කරනවා වගේ කීකී බුදුහාමුදුරු හරි උපමා ලබා දීලා තියෙනවා මේ සිත පිරිසිදු කරනකට. සිත පිරිසිදු කරන්න නම් හැමතිස්සෙම තමන් දිහාට හැරෙන්න ඕන බලන්න. අපි මේ පිරිසිදු වෙන්නේ කවුරුවත් වෙනුවෙන් නෙමෙයි. අපි පිරිසිදු වෙන්නේ අපි වෙනුවෙන්මයි. අප පිරිසිදු වෙන්නේ අපි වෙනුවෙන්මයි. වෙන කවුරුවත් වෙනුවෙන් නෙමෙයි. අපි පිරිසිදු වුණොත් පිරිසිදු අත්දැකීමක් අපිට ලැබෙනවා, අපිරිසිදු වුණොත් අපිරිසිදු අත්දැකීමක් ලැබෙනවා. දුකයි කියලා හඳුනගෙන තියනවා නම් මේ ලෝකේ හරි ලේසි. අත්දැකීම් අවබෝධයන් හොඳට තියෙනවා නම් මේ ලෝකේ හැම තැනම පිළිබඳවම හරිම ලේසි. මේක දුකයි කියලා තේරෙනවා නම් දැන් සිද්ධාර්ථයන්ට සක්විති රජකමත් එපා කියන තැනට හිතුණනේ. ඒ කියන්නේ ලෝකාධිපත්‍ය රජකම. ඒ කියන්නේ එංගලන්තේ මහරජිනගේ තත්ත්වේ හම්බුණා. හරි, ඇමරිකාවේ ජනාධිපති, රුසියාවේ ජනාධිපතිකම හම්බ වෙනවා කියලා අපි හිතමුකෝ. ඔයගොල්ලෝ ටිකක් ලොකෝ ඉන්නේ චීනේ ජනාධිපති. හරි, ඒ වගේ තනතුරක් ඔබට දෙන්නම් කියලා කිව්වොත් හෙට ඇවිල්ලා ඇත්තටම හම්බ වෙනවා බොරුවට නෙමෙයි. ඔය මොකද කියන්නේ? මහරජිනට අසනීපයි, ඔහුතුමිය එක්කන් ගිහිල්ලා ඒ තනතුරේ පිටවන්න කැමති කියලා කිව්වොත් මොකද කියන්නේ හිත කියලා බලන්න. බෑ කියලා කියනවද? අර ඉන්න කුමාරවරුත් මේ රාජ්‍ය පිළිවෙතත් හැරලා ඒ මිනිස්සු වෙනම ස්වාධීන වෙනවා. ඕකාස්සේ ගිහිල්ලා ඔය නිලතල අස්සේ හිර වෙලා මට ඕකාස්සේ මේ ඉන්න බෑ, ඊට වැඩිය මට හොඳයි නේද, ඊට වැඩිය මට හොඳයි මේ එළියේ ඉන්නේ කියලා. දැන් ඔය ඉන්න බලුකුක්කගෙන් අහලා බලන්න, ඔයාව දන්වැල් දාලා මම මේ කාමරය ඇතුලේ ගේ ඇතුලේ තියාගන්නද කියලා. එයා කියයි මට මේ හොරි ගඩුත් එක්ක මේ පාරේ උදිය ගන්න එක, අලු ගොඩක නිදා ගන්න එක හරි සැපයි ඔයාගේ ওই මෙට්ටෝ වලට වඩා ගෙවල් වලට. ඔය ඉන්න එක දවසක් ඔය බලුකුක්කෙක් එහෙම කියලා හදන්න කියලා හිතලා මං ගේට්ටුවෙන් ඇතුළට අරගෙන වැහුවා. අර හරියට දඟල දඟල හිටපු කුක්කා එක පාරට මූඩ් සවුත් වෙලා ඌ බය වෙලා වගේ ඔය ඉන්නවා. මං කර වැඩි අයියට දැම්මා. ඌ හරි සන්තෝෂේ දුවනවා. එහෙමනම් මේ ලෝකයේ ඔය ධන සම්පත් අතර, සිටු සම්පත් අතර, දේවල් අතර තියෙන්නේ මෙන්න මේකයි කියලා හිතට කියලා දෙන්න ඕන. හිත හදන්න ඕන. ඔබ නෙමේ. හැබැයි ඔබ හිත හදන්න නැති තැනක් තියෙනවා. මෙන්න මෙතෙන්ට આવුවොත් ඔබ හිත හදන්නේ නැහැ. හිත මමයි කියලා හිතුවොත් ඔබ හිත හදන්නේ නැහැ. හිත මම නෙමේ. හිත මමයි කියලා ගත්තොත් එයා හිත හදන්නේ නැහැ. ඒකට කියන්නේ මොකද්ද? මඤ්ඤමානය. හිත මමයි. හිත මමයි. මේ ඉන්නේ මමයි කියලා ගත්තොත් එයා කවදාවත් හැදෙන්නේ නැහැ. මේ ඉන්නේ සාංසාරික සත්වයේ. මේ සත්වයා නුවණින් සෑදී යුතුයි කියලා තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව මේක මමයි කියලා හිතන්න හොඳ නැහැ. මමෙක් වෙන්නේ නැතුව තමන් දිහා බලන්න. හෙයි, මමෙක් වෙන්න එපා කියලා කියන්නේ මමෙක් කියලා ගත් එක වැරදි දෘෂ්ටියක්. මමෙක් කියලා ගන්නට කිසිම දෙයක් නැහැ. නමුත් මමෙක් කියලා අරගෙන තියෙනවා. ඒ නිසාම කියනවා මමෙක් කියලා ගන්න එපා, ඒක ගත්තොත් මිත්‍යා දෘෂ්ටියක්. හදන්න බෑනේ. මමෙක් කියලා ගත්තොත් හදන්න බෑ. දැන් ඔය සත්තුන් එහෙම මන්දවල් වලට, මලවලට අහුවෙනවා. අහුවෙලා ඒගොල්ලෝ පැටලවිලා ඉන්නවා. පැටලවිලා ඉන්නකොට යංගිසි මිනිස්සෙක් යනවා මේ සත්වය මුදවන්න. මේ සත්වය මුදවන්න යනවා. එතකොට ඒ සතාට, ඒ සතා මම සතෙක් කියලා ගත්ත නිසා එයාගේ ආත්ම ආරක්ෂාව එයා පවත්ව ගන්න ඕන කියන නිසා එයාට තේරෙන්නේ මේ එන කෙනා මාව මරන් කන්න හදනවද, බුදුවන් හදනවද කියලා. එතකොට ඒ සතා මොකද කරන්නේ? ඒ මන්දලකට හරි ආව අල්ලන කෙනා හරි මොකද කරන්නේ? හපා කනවා. හපා කන සත්තු එහෙමයි. පොන්නෝය හා සමානය වෙන්නතුනි අපිටත් වෙන දේ. අපි මිනිස්යන්ට මේ කියන ධර්මයේදී ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ ඇති කරන්න හදනවද නැති කරන්න හදනවද කියලා. ඒගොල්ලෝ හිතන්නේ මරන් කන්න හදනවා කියලා අපි වහපා ගන්නවා. ඒකට මමයි කියලා මේක ගත්තොත් එයා දරුණු වෙනවා. එයා දරුණු වෙලා හපා කරනවා. එයාට අත තියෙන ඕන කෙනෙක්. යම් කිසි බුද්ධිමත් සතෙක් ඉන්නවා. පෙර බෝසත්වරු වශයෙන් පාරමී පුරාගෙන ආව බුද්ධිමත් සතෙක්. එයාට තේරුම් යනවා මේ එන්නේ මාව මුදවන්නයි කියලා. එතකොට තමන් සද්ද නැතුව ඉඳලා එකේ නිදහස් වෙලා යනවා. හිත ලේසියෙන් මිදෙන්න කැමති නෑ. හිතට හැම අත්දැකීමකම සාක්ෂි සහිතව දේවල් ඕන, ප්‍රත්‍යක්ෂව ඕන. හිත නොයෙකුත් දේවල් වලට කැමති නම් ඒ කැමති හැම දෙයක්ම ප්‍රත්‍යක්ෂව එයාට ඕන කරනවා. ප්‍රත්‍යක්ෂතාවෙන් හිත විසඳ ගන්න ඕන. එහෙම නැත්නම් හිතේ චකිතයක් තියෙන හැම දෙයක්ම ඔබේ හිතේ යම්කිසි ආසත්ත බවක්, ඒ කියන්නේ කැමැති බවක්, මොනවා හරි එහෙම නැත්නම් බියක්, සැකයක්, මොනවා හරි දෙයක් තියෙනකොට ඒව ප්‍රත්‍යක්ෂ භාවයෙන් සම්පූර්ණ කරගන්න ඕනේ. දැන් ওই බෝසත් කාලෙදී මතක් කරනවා බෝසතාණන් වහන්සේ ඉතින් රාත්‍රියේ භාවනාවේදී ඉන්නකොට අමුතු සද්ද ඇහෙනවා. ඒකෝර හිත ගැස්සෙනවා. එතකොට බෝසත්ත්වයන් වහන්සේ ගිහිල්ලා බලනවා මේ මොකද මේ සද්ද කියලා. එතකොට මොනරේ එක්ක පිහාඹල එක්ක සතෙක් අත්තක වහලා ඒක කඩාගෙන වැටිලා ආදිවාසී නිමිති දකිනවා. අන්න ඊට පස්සේ හිතේ ඒ සැකේ දුර වෙලා යනවා. නැත්තම් හිත චකිතයෙන් දිගටම බීතියටපත් වෙනවා. ඒ වගේ මේ සිතට යම් කිසි තැනක තණ්හාවක්, තෘෂ්ණාවක් තියෙනවා නම් ඒ තැන අරගෙන පෙන්වන්න ඕන, විදහා පෙන්වන්න ඕන ඒකේ මුල මැද අග. නැත්තම් ඉතින් අපේ මාන උද්දච්ච අවිද්‍යා කම් වලින්ම අල්ලපු ගෙදරත් එක්ක එක්ක ගෙදර ඉන්න එක්කෙනත් එක්ක තරඟ කර කර ඉඳලා වයසට ගිහිල්ලා මැරිලා යනවා. ඇයි අපි තව කෙනෙක් එක්ක මේ තරඟ කරන්න අපිට හිතෙන්නේ? අපේ තියෙන දුර්වලතාවයන් නිසා. එතකොට මමෙක් ඉන්නවා නම් එයාට සැකයි තමන් යටපත් වෙයි කියලා. මමෙක් නැත්තම් එයාට සැකයක් නෑ. එයා කොතෙන්ද දැම්මත් එයා යටපත් වෙන්නේ කියලා. පරාද වීමට බයනේ තියෙන්නේ. දැන් මේ මිනිස්යාගේ ජීවිතයේ තියෙන හැමෝගෙම ළඟ තියෙන භයක් තමයි, එක්තරා භයක් තමයි පරාද වීමට බයයි, පරාජයට බයයි. බලන්න ඔබත් එහෙමද කියලා. පරාජයට බයද බලන්න. පරාද වෙන්න බයද? මරණයට බයද? අපායට බයද? ඔබ නෙමේ ඔබේ සිත. ඔබ නොවේ ඔබේ සිත බයද මේවට? බය නම් ඇයි බය කියලා අහන්න ඕන. මොනවටද බය කියලා අහන්න ඕන. අවබෝධිත සත්වයෙක්ගේ කකුලේ උලක් කැණුනොත් කවුරු හරි ඒ කකුලේ තියෙන උල අයින් කරන්න හදනකොට අපි දකිනවා එයා සත්පුරුෂයෙක් හැටියට. ඒත් අවබෝධයක් නැති තිරිසන් සත්වයෙක්ගේ කකුලක උලක් කැණුනොත් ඒ සත්වයා දකින්නේ ඒ කකුලට අත තියෙන ඕන කෙනෙක් හතුරෙක් හැටියට. එයා කැමති නෑ ඒක. ඒකට ඒක එතකොට රිද්දෙනවනේ. රිද්දෙනව නම් හතුරෙක් කියලා හිතනවා. එතකොට ඒ උල එයා තියාගෙන ඉන්නව හැමදාම. එතකොට ඒගොල්ලෝ ගැනෙන්නේ තිරිසංගණයට. යම්කිසි කෙනෙක් ඉන්නවා මේ උල අයින් කරගන්න බෑ. ඒ වගේ තමන්ගේ මේ මමත්වයේ නැමැති උල ඇනිලා තියෙන කටුව ඉවත් කරන්න ඕන. ඒක ඉවත් කරද්දී හරි වේදනාකාරයි. උලක් ඉවත් කරනවා හා සමාන වේදනාකාරයි. ඔබ ළඟ තියෙන ওই මමත්වයේ නැමැති කටුව එක ෂණයකින් ඇදලා දැම්මොත් ඔබ මහ විලාපයක් දෙයි. ඇයි? එනතරේ මමත්වයේ කියන එක ලේ යට මස් නහර අර මස් වලට අමුණගෙන තියෙන මේ කාලයක් තිස්සේ ඇනිච්ච මේ කටුව. මස් වලට ඇමනිලා තියෙන අපි කියන්නේ කාලයක් කටුවක් උලක් වුණත් ඇඟිලා තිබ්බා මස් එක්ක එක බැඳෙනවා කියලා. අන්න ඒ වගේ වෙලා තියෙන මුළු ලේ ඇට මස් නහරත් එක්ක එකට බැඳිලා තියෙන මේක ඇදලා දැම්මොත් එක පාරටම. හැබැයි ඒකට සූදානම් වෙනවා ඒ මමත්වයේ දුරු වීමෙන් පසුව තමන්ට ලැබෙන වරප්‍රසාද සැනසීම මොකද්ද කියලා දන්නවනම් කැමති වෙනවා. මමත්වයට එරෙහිවන්න තමා තුළ තියෙන මමත්වයට එරෙහි වෙන්න. මමත්වයේ ස්වરૂපයට යන්න එපා. දැන් අපි උත්තරයක් මොනවා හරි ප්‍රශ්නයක් අහුවාම අපිට හොයාගන්න පුළුවන් මේක මමත්වයේ පාර්ශවයෙන් එන උත්තරයක්ද මමත්වයට එරෙහිව තොරව එන උත්තරයක්ද කියලා උත්තරේ දිහා බලන්න පුළුවන්. කෙනෙක්ගේ ක්‍රියාව දිහා බලන්න පුළුවන් මේක මමත්වය තුළ ක්‍රියාවලයක්ද මේක මමත්වයෙන් තොර ක්‍රියාවලයක්ද. තමන්ගේ මමත්වය තමන් හොඳට හඳුන ගන්න. මමත්වයෙන් තොරවීම සෑම විටම යහපත් කියලා කල්පනා කරන්න. ඔබම ඔබගේ මමත්වයෙන් සෑම විටම ගැලවෙන්න. තමන් තමන්ගේ හෘද සාක්ෂියෙන් හරියට අහලා බලන්න ඕන, තමන්ට තමන්ගේ මමත්වයෙන් ගැලවෙන්න ඕනද කියලා. මොකද හෘද සාක්ෂිය ලබා දෙන උත්තරේ විවිධ උත්තර දෙයි. ඒ උත්තරේ හරි වැදගත්. සමහර අය කියයි ඔව් ගැලවෙන්න ඕන 100%. තව එක්කෙනෙක්ගේ ගැලවෙන්න නම් ඕන දැම්ම බෑ. තව එක්කෙනෙක්ගේ ගැලවෙන්න නම් ඕන, ඒ වුණාට තාම අපිට ඒකට ශක්තිය නෑ. ගැලවෙන්න නම් ඕන අපිට ඒකට තාම ශක්තිය නෑ. ගැලවෙන්න නම් ඕන ගැලවෙන විදිය තේරෙන්නේ. ඒ කියන්නේ අල්ලගන්න විදිය දන්නව, අතාරින විදිය දන්නේ නැහැ. චූටි බබාලා. දැන් මේකක් වගේ මේ අල්ලගන්න විදිය දන්නව. මෙහෙම අල්ලගන්න විදිය දන්නව මේක. අතාරින කිව්ව අතාරින විදිය තේරෙන්නේ. ඉතින් අල්ලගන්න එකේ රිවයින් එක දුන්න නම් අතාරින අපිට ওই වීඩියෝ වල එහෙම බලන්න පුළුවන්. මේ දෙයක් දුවගෙන ගිහින් මෙම අල්ල ගන්න එක ආයේ ඒක පිටිපස්සට ප්ලේ කරොත් ඇතරෙන විදිය අපිට හොයා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. සාමාන්‍යයෙන් අපි අල්ලන අතරින කතාවට වඩා ගැඹුරින් මේ කතාව ටිකක් සොයා බලන්න ඕන. සාමාන්‍ය මිනිසුන්ගේ ලෝකයේ අල්ලා ඇල්ලීම අතෑරීම තියෙන්නේ පුජ්‍යලයා විසින් කරන ක්‍රියාවලිය. තේරුණාද ඒක? පුජ්‍යලයා විසින් කරන ක්‍රියාවලියක් තමයි සාමාන්‍ය ලෝකයේ අල්ලෑම සහ අතෑරීම. ඒ දෙකම වැදගත් නෑ වෙනතන. ඒ දෙකම ලාමක ඇල්ලීමක් සහ අතෑරීමක් විතරයි. පෘථජන ලෝකයේ මිනිස්සුන්ගේ ඇල්ලීම වැදගත්කමකුත් නැහැ, අතෑරීම වැදගත්කමකුත් නැහැ නිවනට. අපි හිතමු කොයි ඔක්කොම අතහැරලා දාලා අර ඉන්න අහිකුණ්ඩක ජනතාවේ ඉන්න මොකුත් නැහැ නිවෙනසට ගෙවලුත් නැහැ දොරවලුත් නැහැ මොකවත් නැහැ අතහැරලා තැනින් තැනට ගමින් ගමට පලාතෙන් පලාතට ගිහිල්ලා බස් හෝල්ට් වල ඉන්නවා තැන් තැන් වල ඒ නිසා චින්තනයේ තමයි දර්ශනයේ තමයි වැදගත් මේ අතහැරීම ඔන්න හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න මේ අතහැරීම ඇල්ලීම සහ අතහැරීම දෙකම අත්හරින එක නිවන් දකින්න නම් ඔබ මොකද කරන්න ඕන මේ දෙකම අතහරින්න ඕන ඇල්ලීම සහ අතහැරීම දෙකම අතහරින්න ඕන ඔතෙන්දි මේ උත්තරේ හැටියට තේරෙන්නේ නැහැ හඳුරන්නේ කියලා කියන්න එපා. ඔබ තේරුම් ගන්න ඕන. තාජුට්ටක් මාතුලින් පැහැදිලි කරගන්න උත්සාහ කරන්න එපා. ඒක ඔබතුලින් පැහැදිලි කරගන්න. එතකොට එවිට ඔබේ ප්‍රඥාව වැඩිනවා පින්වතුනි. ඔබට මේ ලෝකයේ අෂ්ටලෝක ධර්මය පැමිණෙන්නේ ඔබේ නාම මාත්‍රයත් හරහා. එතකොට පොදු නාම මාත්‍රයක් තියෙනවා නුඹ. නුඹ කියලා කියනවා පොදු නාම මාත්‍රයක්. ඔබ, ඔයා, එහෙම නැත්නම් you. මෙන්න මේක හරහා තමයි මෙන්න මේ දේවල තමයි ඉස්සල්ලම අනිත් නින්දා ප්‍රශංසා ඔක්කොම එන්නේ. එහෙම නැත්නම් පෞද්ගලිකව තියෙනවා අපිට. හඳුනා ගැනීමක් ඒ තමයි තමන්ගේ නම. මෙන්න මේ නම කිව්වහම එහෙම නැත්නම් යෝ කියලා කිව්වහම නුඹ කියලා කිව්වහම වදින්න තැනක් තමන් තියාගන්න එපා. යෝ කියලා කිව්වහම නුඹ කියලා කිව්වහම වදින්න තැනක් තියාගන්න එපා. නැත්තං එතෙන්ට තමන්ගේ නම යදුවෝ වදින්න තැනක් තියාගන්න. ඒක හදාගන්න එතන හිත හදාගන්න ඒ විදිහට යූ කියලා කිව්වහම නුඹ කිව්වහම තෝ කිව්වහම නැත්තම් මොනවා හරි වචනයක් කිව්වොත් ඈ නැත්තම් නම කිව්වහම වදින්න තැනක් තියාගන්න නැති තැනකට එන්නේ අන්නේ සමාධියට එන්න තමයි. ඊටවසේ ඔබ ළඟ ඉස්සරහට ඇවිල්ලා නුඹ කැතයි කියලා කවුරු හරි කියනවා. වදින තැනක් නැතුව තියෙන්න ඕන. නුඹ ලස්සනයි කිව්වහමත් වදින තැනක් නැතුව තියෙන්න ඕන. නුඹ හොඳයි වදින තැනක් නැති වෙන්න ඕන. නුඹ නරකයි වදින තැනක් තියාගන්න එපා. නුඹ වැරදි. ඔබේ නමින්ම කියන කවුරු හරි ඇවිල්ලා. වදින තැනක් තියාගන්න එපා. ඔය ඉහළම බණපදයක් වෙනතුනේ සරලව දේශනා කරේ ඉහළම බණපදයක්. ඔය කාරණේ මොන තරම් වටිනවද ඕක සනාථ කරන දේවල් ඕන තරම් ගෙනල්ලා පෙන්වන්න පුළුවන් බෞද්ධ ඉතිහාසයේ. එහෙමනම් මේ ලෝකේ ප්‍රශ්න ඇති වෙනක අවසන් වෙනවා. එන්න මේ නුඹ කියලා කිව්වහම අපිට ඇවිල්ලා වදින්නේ නැත්තම් මමෙක් විදියට ජීවත් වෙන්නේ, මමෙක් විදියට වැඩ කරන්නේ. එතකොට තරඟයක් නැහැ. කවුරු ඉස්සෙල්ලා ගියත් කමක් නැහැ. කවුරු මෙහෙම කළත් කමක් නැහැ. මන් ළඟ නැහැ කියනතර බණවලට තරගයක් නැහැ. අතෙන්ද කට්ටිය වැඩි මෙතෙන්ද කට්ටිය අඩුයි කියලා ප්‍රශ්නයක් නැහැ. මේ කවුරු බණ කිව්වත් කමක් නැහැ. සමහර වෙලාවෙ හිතනවා මේ මම හරි තරහා ඇති මේ ඉන්න තැනගේ හාට ගන්න. අනේ කමක් නැහැ. කවුරු හරි හරි දෙයක් කියනවා නම් කමක් නැහැ. මිනිස්සු හැබැයි මුලා කරනවට නම් කැමති නැහැ. මුලා කරන්න නැතුව මිනිස්සුන්ගේ ලෝභ ද්වේෂ මෝහ නැති කරනවා නම් ගරහන් නැතුව අනිත් අයට අනිත් අයගේ හරි දේවල් වලට උතුම් කාරණා වලට ගරහන් නැතුව කටයුතු කරනවා නම් අපි මොකුත් කියන්නේ නැහැ. එතකොට පන්සලක් හදනවට හාමුදුරුවරුම හරිම අකමැතිනේ. පන්සලක් හදනවට අකමැති ළඟ පාපවත් මන්න හරි ආසයි තව හාමුදුරු කෙනෙක් හරි මේ ළඟ අල්ලපු වැඩේ හරි පන්සලක් හදාගන්න ඕන. උන්වහන්සේත් මගේ සහෝදරේ එකම කසාවත ඇඳගත් හාමුදුරු කෙනෙක් ඉතින් හොඳයි. මේ හැයි මේ ලෝකෙ මේ ඔක්කොම වාද භේදකම් මේ ඔක්කොම කල්පනා කරන්නේ මමත්වේ නිසා නේද? මේ මානසික ආතති සියල්ල මමත්වේ නිසා. එනිසා මමත්වයේ දුරු කර වාසය කරන්න ඒ තරම් ජයග්‍රහණයක් මේ ලෝකෙ මොකක්වත් නැහැ. මමත්වයේ දුරු කර වාසය කරනනම් ඒ තරම් උතුම් ජයග්‍රහණයක් ලෝකෙ නැහැ පින්වත්නි. මමත්වයෙන් යුක්ත කෙනා කරත්තයක් කර තියාගත්තා වගේ දුක් විඳිනවා. මමත්වයේ දුර්ලභු කෙනා හේවනල්ල විතරක් පස්සෙන් එද්දි ඇවිදගෙන යන මිනිස්සෙක් වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒක තමයි මනෝභුබ්බංගම කියන ගාථාව, ධම්මපද මුල් ගාථාවේ තියෙන අර්ථය. බලන්න, දුක තියෙන්නේ මමත්වයේ කරපින්න ගත්ත හින්ද දැවෙන්නේ. සමහර උදවිය දන්නෙත් නැහැ මේ මමත්වයෙන් තොර ජීවිතයක් තියෙනවද මේ ලෝකේ කියලා. ඒගොල්ලෝ හිතනවා මේකම තමයි ජීවිතය කියලා. අපිත් එහෙම හිතුවා ඒ කාලේ. නමුත් අපිට පණිවරු හම්බ වෙනකොට, කල්‍යාණ මිත්‍රය හම්බ වෙනකොට තමයි අපි දැනගත්තේ මේකම නෙමේ ජීවිතේ, සැනසිරිදායක ජීවිතයකුත් තියෙනවා කියලා. නැත්තම් මිනිසුන් හිතාගෙන ඉන්නේ මේකම තමයි ජීවිතේ, මේ දුකේ හැටි. දැන් අපි මේ රටේ යුද්ධ දිගටම තියෙනකොට අපි හිතුවා මේක තමයි රටක් කියන්නේ, හැමදාම යුද්ධ තියෙනවා කියලා. නමුත් යුද්ධ නැහැ, නැතුවත් ඉන්න පුළුවන්. පින්නතුන මේ ඥානයට කියන්නේ විශිෂ්ට ඥානයෙන් අවදි වෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් අධිචිත්තයෙන් අවදි වෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් ලෝකෝත්තර සිත් කියලා කියනවා. ලෝකෝත්තර සිත්. ලෝකෝත්තර සිත් නම් ඒක ඇතුලේ සිත් නෑ පින්නත් නේ. කියන්නේ චේතනා නෑ. ලෝකෝත්තර සිත් කියන වචනයක් භාවිතා කරනවා වෙන නැති හින්දා. නමුත් ඒක ඇතුලේ අර චිත්ත කියන චේතනා කියන ස්වභාවය නෑ කියනවා. තියෙන්නේ එකම නිර්වාණ ගුණයක්, නොබැඳුණු ගුණයක්. ඒ නොවැදෙන ගුණයට එන්නේ සියල්ල තේරුම් ගත් කලෙහි. මෙතෙක් කාලයක් මම මේ එක්තරා සිතිවිල්ලකට තමයි හිර වෙලා හිටියේ කියලා තේරුම් ගන්නවා. මම මම කියලා මම හිර වෙලා ඉඳලා තියෙන්නේ මමේ. හැබැයි මමෙකුට නෙමෙයි. මොකද සිතිවිල්ලකට හිර වෙලා තියෙනවා. ඒකද ඇත්ත? ඒක තමයි ඇත්ත. දැන් ඔය ඕන තරම් අය මේ මගේ ඉඩමයි කියලා හිර වෙලා ඉන්නේ. මොකද්ද? සිතිවිල්ලකට හිර වෙලා ඉන්නේ. කාටවත් එහෙම ඉඩමක් අඩමක් නැහැ. මේ ස්වභාව ධර්මෙන් කාටවත් ඉඩම් දීලා නැහැ. ස්වභාව ධර්මෙන් මේ කාටවත් මේ නන් දීලත් නැහැ. ශරීර දීලත් නැහැ. අපි මේ ස්වභාව ධර්මයේ සතර ධාතුන් මේ විශ්වයේ අපූර්ව සැකස්මක් තියෙනවා. ඒ සැකස්ම අපි භුක්ති විඳිනවා. භුක්ති විඳින්න ඇවිල්ලා මේක අත්පත් කරගෙන කා කොටා ගන්න හදනවා. දැන් මේ බුද්ධ ප්‍රතිමාව පවා මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔය විදියට සැකසුවේ අර්ථයන් දෙන්න වෙනතුන්ට. ඒ විශ්වයෙන් පැමිණෙන ධර්මය බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුල පිහිටාන්නේ. බුදුරජාණන් වහන්සේ විශ්වයෙන් පිවිසෙනවා කියන එක පෙන්වන්නයි හැදුවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ කරපු ධර්මයේ පින්නතුනේ එහෙම ආගමක් ගෝත්‍රයක් හදන්න හදපු දෙයක් නෙමෙයි. මේ මානව සත්වයාගේ මානසික සහනය උදා කරවන විශිෂ්ට දර්ශනයක් ධර්මයක් පෙන්වන්නේ. ඒක ආගමක් නෙමෙයි, කණ්ඩායමක් හදන්න ආපු එකක් නෙමෙයි මේක. පුදුමයි කියලා කියන්නේ මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බැරි කම. ඒ තේරුම් ගන්න බැරි. හරි පවිත්‍ර, හරි විවෘත මනසක් තියෙන්න ඕන. මේ ලෝකෙ කිසි දෙයක් වටින්නේ නැහැ කියන අවබෝධය තියෙන්න ඕන. මට නම් පින්නතුනේ මේ ලෝකේ තනතුරක්වත්, තානාන්තරයක්වත්, ලබන්න තියෙන තත්ත්වයක්වත්, හඹා යන්න දෙයක්වත් මොකක්වත් නැහැ. අහවල් දෙයින් තමන් පූර්ණේ කරනවායි කියලා හිතන්න දෙයක් නැහැ. විශ්වයම අයිති කරගන්න තියෙන අවස්ථාව නැති කරගන්නේ ඇයි? සුළු දෙයකට බැඳිලා. මිනිස්සු පොඩි පර්චස් 20කට 30කට බැඳිච්ච නිසා විශ්වයම අහිමි වෙලා. ඔය තියෙන පොඩි කොටස අතහැරලා දැම්මනම් විශ්වයම අයිති වෙනවා. හැබැයි අතහරින්නේ අත්වලින් ඔප්පු වෙන්නේ මේ අත්හරින්න තියෙන හිතෙන්. මේ ආනන්ද හාමුදුරුවෝ කතා කරන අත්හැරීම හොඳට මතක තියාගන්න. අතින් නෙමේ හිතෙන්. නැත්තම් මේක පටලවා ගත්තොත් ආනන්ද හාමුදුරුවෝ කියන්නේ තරපේ අනිත් හාමුදුරුවෝ වගේම ඔප්පුතර අපුටික කාට හරි දෙන්නයි ඈ තියෙන බැංකුව හොත්තල තියෙන සල්ලි හැමෝටම දීලා ඉතුරු ටිකෙන් බංගල හදන්නේ. මට වැදගත් වෙන්නේ නිවන් දකින්න, මට වැදගත් වෙන්නේ ඔබ අතින් අත්හරින එක නෙමෙයි, හිතෙන් අත්හරින එක. අතින් මෙහාට ලෝභ ද්වේෂ මොහ වලින් දුන්නොත් මං ඒක ආයි වෙනවා. වැඩන්නේ එහෙනම් හිතෙන් අත්හරින්න ඕන. එක්ක අතින් දෙන දේ හිතෙන් අත්හරින්නත් ඕන. ඒ වගේම අතින් අල්ලගෙන ඉන්න දේ වුණත් කමක් නැහැ. හිතෙන් අත්හැරලා පරිහරණය කරන්න ඕන. ඒ කියන්නේ අපි ඇඳගෙන ඉන්න ඇඳුම පවා, අපි පාවිච්චි කරන වාහනේ පවා, අපි ඉන්න නිවස පවා අපි හිතෙන් අත්හැරලා පරිහරණය කරන්න. හිතෙන් අත්හැරිය කියන්නේ මේ මේවා පවිත්‍රව තියාගන්නයි, පිරිසුදුව තියාගන්නයි, පිළිවෙලට තියාගන්නයි කියන එක නෙමෙයි. අපි යම්කිසි වැදගත් මිනිස්සෙක් නම් අපි අනුන්ගේ බස් එකේ ගියත් පරිස්සමට ඒවා කඩන්න විනාශ කරන්න නැතුව කටයුතු කරනවා. හිතෙන් අත්හරින්න. හිත ලේසියෙන් දෙයක් අත්හරින්නේ නැහැ වෙනතේ. හිත වැරදි අවබෝධයක ඉන්නවා නම් හිත දෙයක් අත්හරින්නේ. අර පුජ්‍යලයේ දෘෂ්ටියක් නැති කරනවා වගේ තමයි ඒක. අපි අනිත් පුජ්‍යලයන්ගේ දෘෂ්ටි නැති කරන්නේ. දෘෂ්ටි හදන්නත් පුළුවන්, දෘෂ්ටි නැති කරන්නත් පුළුවන්. තේරුණා? බැරිද? අපෝ පුළුවන්. දෘෂ්ටි ඇති කරන්න පුළුවන්, නැති කරන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකය පිළිබඳව අපේ හිත එක එක දෘෂ්ටිවල පැටලිලා ඉන්නේ. ඒවා ඇති කරන්න පුළුවන්, නැති කරන්න පුළුවන්. එතකොට මමෙක් ඉන්නවයි කියලා හිතපු දෘෂ්ටිය මොකද්ද? සක්කාය දිට්ඨිය. මේක තමයි බරපතලම දිට්ඨිය. දිට්ඨි වලින් මේ මගේ ස්වාමියා කියන දෘෂ්ටිය කඩන්න පුළුවන්. නෝනගෙන් හරි මහත්තයගෙන් හරි අහුවොත් එහෙම කීයක් දුන්නොත් ඩිවෝස් එක දෙනවද කියලා කල්පනා කරලා ගාන ගියයි. මං කියන්නේ හැමෝම නෙමෙයි. නමුත් හැමෝමම වුණත් එහෙම නෙමෙයි කියන්නත් බෑ. මොකද ගාන වැඩි වෙන්න වැඩි වෙන්න හා ඒ ගානට නම් කමන්නේ. ඈ මිලියන එකකට දෙකකට කිව්වට හරියන්නේ නැත්නම් ඒක බිලියන ගණන් වලට දැම්මොත් නේද? ට්‍රිලියන ගණන් වලට දැම්මොත් එහෙම කමන්නේ. ඉතින් අපි ඉතින් කියලා වෙන ෂේප් එකට හිකින් හරි එක හම් වෙනවා. දරුවෝ විකුණනෝනේ ලෝකෙ. මොනවද නැත්තේ? හැම දෙයකටම වටිනාකමක් තියෙන ජීවිතේ. ඒ වටිනාකම් වල එල්ලෙන්නේ වටිනාකම් නැති ලෝකයට වටිනාකමක් දීලා මුලා වෙලා තියෙනවා. අපි මේ හැම දෙයක්ම මේ මනසට කියලා දීලා මමත්වයේ වේගය අඩු කරලා සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න ඕනේ. මොන වගේ අතහැරීමක්ද අපි කරන්නේ? අල්ල ගැනීමයි අතහැරීමයි දෙකම අත්හරින අතහැරීමක් අපි පුරුදු කරන්නේ. හොඳට මතක තියාගන්න, අතහැරීම පුජ්‍යලයට කරන්න පුළුවන්. එදම් පින්කම් කරන්නේ අත්හැරීම පුජ්‍යලයට කරන්න පුළුවන්. හැබැයි අල්ල ගැනීමයි අතහැරීමයි දෙකම අත්හරින එක පුජ්‍යලයට කරන්න බෑ. හැබැයි ඒක අපේ තුලින් සිද්ධ වෙනවා, සිද්ධ විය යුතුයි. නමුත් පුජ්‍යලයේ කේතන කරන්නේ ඒ කියන්නේ පින්නතර මේ අල්ල ගැනීම අතහැරීමයි දෙකම නිවනට දෝෂයක්. භව තණ්හා විභව තණ්හා දෙකම නිවනට දෝෂයක්. පින්පව් දෙකම නිවනට දෝෂයක්. අපි හිතන පින් කළාම නිවන් දකින්න පුළුවන් කියලා. පින් කළාම තියෙන ඒකට අනුරූප විපාකනේ තියෙන්නේ. පින්පව් කියලා එකක් නැහැ ඇත්ත වශයෙන්ම. තියෙන අනුරූප විපාක. එයා පවක් කළා, එයා හිතනවා නම් ඒ හා සමාන එයාට විපාකයක් හම්බ වෙන්න ඕනේ කියලා. එතකොට ඒ මිනිහයාගේ පින වෙන්නේ ඒක. තේරුණාද? දැන් මේ මේ පාසලක ඉඳලා තියෙන කොළු ගැටේ ඒ කොල්ල මේ පොඩි මැස්සෝ අරගෙන මැස්සන්ට හිරිහැර කරනවා. එතකොට ළමයි ගුරුවරු කියලා තියෙනවා, ළමයි ඔයාටත් ඔය වගේ හිරිහැරයක් ලැබුණොත් ඔයා කැමතිද කියලා. ඒ කොල්ල කියලා තියෙනවා කැමතියි කියලා. එතකොට අනුරූප විපාකයක් කියන තැනට අපි ගමු. පින්පව් කියන කතන්දරේ නැතුව දැන් ඔය සුදු පාට එළු ඔය ගවය වෙලා ඉන්නේ කවුද? ගිය ආත්මේ මිනිස්සුන්ගේ බෙලි කපාපු මිනිස්සු. පූජාවල් වලට බෙලි කපාපු මිනිස්සුම තමයි ඔය ගවය වෙලා ඉපදිලා ඉන්නේ. ඔය එළුව වෙලා බෑ බෑ කිය කිය ඉන්නේ ඒ මිනිස්සුම තමයි සුදු පාට ඇඳගෙන ඒ දවස්වල සතුන්ගේ බෙලි කපාපුවා. ඒ කර්ම ගෙවන්න දැන් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ඒ සතුන්ව ඒකෙන් බේරගත්ත හැදුවට කරන්න බෑ. බේරගන්න බෑ. ඔන්න ඕක තේරුම් ගත්තා නම් අපේ හාමුදුරුවෝ ගිනි තියාගෙන මැරෙන්නේ නැහැ. අඩුම ධර්මයේ ගිනි තියාගෙන මැරෙන හාමුදුරුවෝ අර මතක බත්තක ජාතකයේවත් කියවල නැහැ. ඔය තියෙනවා මේ 550 ජාතක කතා පොත් වහන්සේගේ මතක බත්තක ජාතකය කියලා එකක්. අර එළුව hina වෙලා සහ අඬපු කතාව. අවසානයේ අර හෙනයක් ඇවිල්ලා වැදිලා මේ ගෙල සිඳුනුණු කතාව. එනම් මේ කර්මයක් ලෝකෙ ගෙවන්නේ. දැන් අපි ඊයේ දැක්කා අපේ මහත්තයා නේද? හම විතර හම ගැලවිලා මස් ටික විතරයි එළියේ තියෙන බල්ලෙක්. මේ තින් සමහරලාට ඔය සත් මනුස්සය වෙලා ඉදි හරි කුමන ආත්ම භාවයන් වල හරි විඳපු කරපු දෙයක දැඩි විපාක ධර්මයක් වෙන්න පුළුවන්. මිනිස්සු ඛ්‍යාත කරන්න මිනිස්සුන් ට නොයෙකුත් දේවල් නේ කරපු දේවල්, මිනිස්සු රෝගී කරන්න කරපු දේවල් වල ප්‍රතිපාකයක් සුනකෙක් වෙලා වුණත් ලබනවා වෙන්න පුළුවන්. ආත්ම ගණන් අනුරූප විපාක තියෙනවා. එච්චරයි මම දන්නේ. මම මේ අත්දැකීමෙන් දන්නේ කර්ම විපාක තියෙනවා කියලා. පොඩි කාලේ මම ඔය කර්ම විපාක තියෙනවා කියලා දැනගත්ත පුංචිම කාලේ. මොකද මං කරපු මේ කර්මයන් මට පළ දුන්නා ඒවයි. ඒ වගේම මම දන්නවා කුසල කර්මවල කුසල කර්මත් මට දෙනවා, අකුසල කර්මයක අකුසල කර්මයකුත් දෙනවා කියලා. අනුරූප විපාක තියෙනවා. ඒක ඉච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඕන ඒක නැහැ ඕන නැහැ කියන එක නෙමෙයි කියන්නේ. නමුත් කර්මයේ අනුරූප විපාකයක් හැටියට නෙමෙයි නිවන හම්බ වෙන්නේ අපිට. දැන් නිවන් දකින්න කරන්න තියෙන්නේ මොකද්ද? දැන් විදර්ශනාව කියන්නේ ඒක කර්ම ගණයට ගන්නේ නැහැ ඒක. විදර්ශනාව කියන්නේ කර්ම ගණයට ගන්නේ නැහැ. කර්ම ගණයට ගැනෙන්නේ පින්නතුනේ අන්තයකට වැටෙන්න ඕන. අන්තයකට වැටුනොත් තමයි අපි දන්නවනේ පින්නතුන් කර්මපතයක් හැදෙන විදිය. අන්න ඒ විදිහට කර්මපතයක් හැදෙලා අන්තයකට වැටෙන්න ඕන. එතකොට තමයි කර්මයක් හැදෙන්නේ. එහෙම නැත්තම් කර්මයක් හැදෙන්නේ නැහැ. දැන් මේ විදර්ශනාව කර්මයක් නෙමෙයි. විවෘත විදර්ශනාවක් අන්ත විදර්ශනාවක් කළොත් කර්මයකට හැදෙන්න පුළුවන්. විවෘත විදර්ශනාවක් කිසි වෙලාවක ඒක අන්තයකට වැටෙන්නේ නැති නිසා ඒක කර්ම ගණයට ගන්නේ. ඒක මමත්වයේ දුරු කිරීමේ පරමාර්ථයෙන් කරන නිසා ඒක කර්ම ගණයට ගන්නේ. මොනවද අපි විදර්ශනා කරන්න ඕනේ? මුකුත් විදර්ශනා කරන්න ඕනේ නැහැ. Tamanṭa මෙතන ප්‍රශ්නයක් තියෙනවද? අන්න ඒ ගැන විදර්ශනා කරන්න. ප්‍රශ්නයක් නැත්තම් ඒ සුව විඳගෙන ඉන්න. සුව විඳගෙන ඉන්නකොට ටික කාලසක් ප්‍රශ්නයක් අහුවෙන්න පුළුවන්. අන්න එතකොට ආයෙ විදර්ශනා කරන්න. නේද? හොඳටම වැස්සේ තෙමෙන කෙනාට ගහල පොලයක් හම්බ වුණාම ඉතින් ඔන්න ප්‍රශ්නේ විසඳුණා කියලා හිතනවා. නමුත් ගහල පොලෙන් ඉන්නකොට ටික දවසක් ඉන්නකොට තේරෙන්නේ මේකට ටිකක් ගෝණි පඩංගුවක්වත් තිබ්බනම් හොඳයි කියලා. ආ ඊට පස්සේ ඒකේ පොඩ්ඩක් ඉන්නකොට Tamanට තේරෙන පටන් ගන්නවා කුඩයක් තිබ්බනම් හොඳයි කියලා. කුඩයක් තියෙන මනුස්සයට හිතනවා ගයක් තිබ්බනම් හොඳයි කියලා. ගේත් පොඩ පොඩ තෙමි තෙමි තියෙනවා නම් ඒවත් තෙමෙන්නේ නැතුව තියෙනවා නම් හොඳයි කියලා හිතනවා. අන්න ඒ වගේ තමන් සමාධියෙන් නොවනින් ඥානෙින් වැඩෙත් වැඩෙත්ම එයාට හිතන ඊට වඩා දෙයක් තිබ්බනම් හොඳයි කියලා. අර පයින් යන මනුස්සයට හිතනෝනේ පාපැදියක් තිබ්බනම් හොඳයි කියලා. ඒවල පාපැදිය පොඩ්ඩක් කල්පැතගෙන යන මනුස්සයට තමයි හිතෙන්නේ මොටෝ සයිකලයක් තිබ්බනම් ඊට වඩා වේගෙන් යන්න පුළුවන්. මොටෝ සයිකලයක ටික කාලයක් පැදගෙන යනකොට ඒක විසඳුමක් කියලා හිතුවට ඒ මනුස්සයට තේරෙනවා මේකේ තෙමෙනවා දූවිලි හුලං වදිනවා. මේ අපිට පොඩක් වාහනයක් තිබ්බනම් මොකක් හරි වාහනයක් AC නැති වුණත් කමක් නැහැ තෙමෙන්නේ නැතුව යන වාහනයක් තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඉතින් ඊට පස්සේනේ තව තව ඒව හිතන්නේ. මමත් තේමයි කාලේ පොඩි වාහනයක පුංචි මරෝටියක යන දවස්වල ඉතින් අනිත් මිනිස්සුන්ට බැන බැන යනවා. මේ අර ඇත්තට බෝඩි ගැන වේදන් කළ මොකද වාහන පාවිච්චි හොඳ ඒකේ මේකේ දෙකම තියෙන එකමනේ කියලා බැන බැන යනවා. බැන බැන ගිහිල්ලා ඉතින් බැරි නිසා බැන බැන ගිහිල්ලා පස්සේ හොඳ එකක් ගන්නවා. ඒක තමයි ප්‍රවේකාගෙත් ලෝකේ. ඉතින් ඒක තමයි හොඳ. ඒක තමයි හොඳ. ජීදේ තමන් නැත්තම් ඒ ලදපමණින් සතුට වෙනවනේ. ලදපමණින් සතුට වෙන්න එපා. මේ ධර්මයේදී හොඳ මාර්ගවලදී. නරක මාර්ගවලදී ලදපමණින් සතුට වෙලා ඒකේ තරඟ වදින් නැතුව ඉන්න. හොඳ මාර්ගවලදී යහපත් මාර්ගවලදී ලදපමණින් සතුට වෙන්න එපා. සතුට විය හැකි දේම කරන්න. දැන් මේ නිවන් දකින්නවා කියන්නේ අපි සතුට විය හැකි දෙයක් කරනවා. බණහනවා කියන්නේ අපි සතුටු විය හැකි දෙයක් කරනවා. විදර්ශනා කරනවා කියන්නේ සතුටු විය හැකි දෙයක් කරනවා. ඉතින් අපි මේ උල එක පාරට ගලවන්නේ නැතුව සීනි පොල් බැඳලා උල බුරුල් වෙන්නේ ඇදෙන්න තියලා ටික ටික මේක එළියට අදින්නයි හදන්නේ. තේරුණානේ? මේක එළියට ඇදලා දාන්නයි හදන්නේ. හොඳට බලන්න ගෙදර ගිහිල්ලා අර නුඹ කිව්වහම එහෙම නැත්නම් නාමිකව කෙනා කිව්වහම තමන්ගේ හිත පතුලට දැනෙන්නේ කොහොමද කියලා. එන්නත් අපි අනුන් හදන්න යන්නේ නැත්නම් අපිට කේන්ති ගන්න ඕනේ. කවුරුත් හදන්න යන්න එපා. හදන්න යන්න ගියාම තමයි කේන්ති ගන්න වෙන්නේ. අපි හදන්න යන්නේ අපි විදියට කරගන්න හදන අනිත් කෙනාව. කියන්නේ අපි විදියට හිතන්න පුරුදු කරන්න හදනවා, අපි විදියට වැඩ කරන්න පුරුදු කරන්න හදනවා. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. නානත්ත කාය නානත්ත සංඥා. ඒ කාඩත් අයිතියක් තියෙනවා කාගේ කාගේ විදියට ජීවත් වෙන්න. එක්කෙනෙක් නාල කනවා අනිත් එක්කෙනා කාල නානවා. අපිට මොකෝ ඒ දෙකම ඉඳ තියෙන්න ඕන. කමක් නැහැ. ඒ නිසා කවුරුත් හදන්න යන්නේ නැත්නම් අපිට කේන්ති ගන්න ඇත්තටම ඕනාවක් නැහැ. අපි දේවල් හඹා යන්නේ නැත්නම් අපි කවුරුත් හදන්න යන්නේ නැත්නම් අපිට කේන්ති ගන්න ඕනාවක් නැහැ. එතකොට බුදු දහමේ තියෙන පින්නතුනේ දර්ශනයක්. ඥාන දස්සන. මේ ඥානයක තියෙන වෙනසනේ. දැන් අඟුලිමාල වෙනස් වුනේ ඥානේ. පටාචාරාව වෙනස් වෙනේ ඥානේ. දර්ශනේ පටාචාරාවගේ ශරීරය හැමමයි. අඟුලිමාලගේ ශරීරයේ විදියටමයි. ඥානෙන් දර්ශනයෙන් තරඟ කිරීම, යුද්ධ කිරීම නතර කළා. ඒ සත්‍යේ පුජ්‍යලයක් නැහැ කියලා දැනගත්තට පස්සේ කවුරුවත් මාව පරදවල ඉහළට යයි පහළට යයි ඒව බය වෙන්න ඕනේ නැහැ. මාව පරාද කරයි. තමන් දන්නවනම් තමන් කවුද කියලා ඒ ඇතිනේ. මම මතකයි මම එක්තරා මාධ්‍යාලයක අවකට ගියාම එදා ඉස්සරහා දොරෙන් ගන්න බෑ. මේ මොකද හේතුව? ලයිව් වැඩසටහනක් යනවා, සජීවි වැඩසටහනක් යනවා. එතකොට මං හාමුදුරු මාව එක්කන් ගිහිල්ලා පිටිපස්සේ දොරෙන් අරගෙන ගිහිල්ලා ස්ටුඩියෝ එකට එක්කන් ගියා. ඉතින් ඒගොල්ලෝ මගෙන් සමාව ඇයිදවා හාමුදුරුවනේ ඉස්සරහා දොරෙන් ගන්න බැරි වුණාට සමාවෙන්න පිටිපස්සේ දොරෙන් ගත්තට කියලා. මං ඒගොල්ලන්ට හොඳ උත්තරයක් දුන්නා. ඉස්සරහ දොරෙන් ආවත් පිටිපස්සෙ දොරෙන් ආවත් සිංහයා සිංහයාව තමයි කියලා. නිකන් දොර වෙනස් නැහැ කියලා, කෙනා වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒගොල්ලන් හේතේ මට ඒක නිකන් හොඳ නැහැ වගේ කියලා හිතනවා කියලා. මට ඒක ගන්නන්නේ නැහැ. ඒ ඉස්සරහ දොරෙන් ගියත් එක පිටිපස්සෙ දොරෙන් ගියත් එක මට බිම් වාඩි වෙන හම්බුනත් එක ධර්මාසනෙක හම්බෙන්න කියලා. මම පුජ්‍යලයක් වුණා නම් එනිසා මම පුජ්‍යලයක් උනේ පේන ලෝකෙ නෙමෙයිනේ. මම පුජ්‍යලයක් වෙන්නේ ආධ්‍යාත්මික ලෝකෙ. මට මාව පේන කෙනෙක් මිසක් මම හදාගත්තේ මට ලෝකෙට පේන කෙනෙක් මට වැඩක් නැහැ. මං හැබැයි එහෙම කාලයක් තිබුණා. අර තරුණ කාලයක් ඒ කාලයක් තිබුණා. ඒ කාලෙ මට පේන්න නෙමෙයි මම ජීවත් වෙන්නේ ලෝකෙට පේන්න. ලෝකෙට පේන කොණ්ඩ පීරනවා පීරනවා කොණ්ඩ හදනවා හදනවා ඇඳුම් මදිනවා මදිනවා ඇඳුම් හොයන සපත්තු පොලිස් කරනවා කරනවා ලෝකෙට පේන්න. මට මාව අන්තිමයි සීරෝ ඒ කාලේ. ඉතින් මම ලෝකෙට පේන්න යනවා මට මාව බින්දුවයි. ඒ කියන්නේ මට මාගේ ළඟ සැනසෙල්ලක් නැහැ. මොකද මම ලෝකෙට ලස්සන කෙනෙක් විදියට පේන, නළුවෙක් වගේ පේන, හැඩ කෙනෙක් වගේ පේන කියලා උත්සාහ කළා. වැඩක් නැහැ ඒක. පස්සේ තේරුම් ගත්තා මට මාව පේන්න ජීවත් වෙන්න ඕන. දැන් ඔයත් ජීවත් වෙන්නේ එහෙමද? උත්සාහ කරනවාද? එහෙම නැත්නම් 100%ක් එතෙන්ට ඇවිල්ලා ඉන්නවද? තමන්ට තමම පේන්න ජීවත් වෙන්න. තමන්ට තමන්ව පේන්නේ කොහොමද? මට කියන්න ඕනේ තමන්ම හදාගන්න. තමන් බලන්න තමන්ට තමන්ව පේන්නේ කොහොමද? තමන්ට තමන් පේන විදිය තමයි හරිම විදිය. අනුන්ට තමන් පේන විදියවත්, නෝනට පේන විදියවත්, නාත්තයට පේන විදියවත්, ඥාතීන්ට දරුවන්ට පේන විදියවත් නෙමෙයි වැදගත්. හාමුදුරුවන්ට පේන විදියවත් නෙමෙයි වැදගත්. තමන්ට තමන් පේන විදිය. පපුව මැද සිසිලසයිද? තමන්ගේ පපුව මේ මැද, ඒ හරි දෙන්නේ නේද? හාට් එක දෙයන සිසිලසයිද? ගිනි ගන්නවා නම් ගිනි ගන්න, ලෝභ ද්වේෂ මෝහ. බරයි නම් බර, ලෝභ ද්වේෂ මෝහ. සියල්ල අතහැර දාන්න. අත්හරින්න බැරි දෙයක් තියෙනවා නම් අපිට කියන්න. එතකොට අපි තේරුම් කරලා දෙන්න. මට මෙන්න මේ දේ අත්හරින්න බැරුව ඉන්නේ කියලා විදර්ශනාත් කරලා බැරි නම් කියන්න, අපි තේරුම් කරලා දෙන්න. සමහර මිනිස්සු ජීවිතේ මරණයෙන් කෙලවර කරගන්න කල්පනා කරගෙන ඉන්නවා. හරිම අඩුයි නිවනින් කෙලවර කරගන්න ජීවිතේ කල්පනා කරගත්ත උදෝය. දැන් ගොඩක් අය ඉන්නවා මට මේ දේ නම් කරලා මලක් කමක් නැ කියන අය ඉන්නවා. දරුවෝ විවාහ වුණාට පස්සේ මලක් කමක් නැ, දරු ලොකු වුණාට පස්සේ මලක් කමක් නැහැ, අපේ හාමුදුරු කෙනෙක් හිටියා මේ පන්සල හදලා ඉවරුණාට පස්සේ මලක් කමක් නැහැ කියලා හිතනවා. දැන් එක තාත්ත කෙනෙක් හිටියා දරුවා විවාහ වුණාට පස්සේ මලක් කමක් නැහැ කියලා හිතාගෙන හිටපු කෙනෙක්. එයා මගුල් මේසෙම මලක්. තව එක්කෙනෙක් හිතාගෙන හිටියා දරුවා ලොකු මහත් වුණාට පස්සේ මලක් කමක් නැහැ කියලා. දරුවා ලොකු මහත් වෙනකොටම මලක්. මං ওই මැරෙන්න ඕන මෙන්න තියෙන අය ළඟට ගිහිල්ලා ගොඩක් සාකච්ඡා කරලා තියෙනවනේ. මට පුදුම අත්දැකීම් ඒගොල්ලන්ගෙන් ලැබිලා තියෙන්නේ. එක අවුරුදු 35ක විතර අම්මා කෙනෙක් ඔන්න නැති වෙන්න ඉන්නවා කැන්සර් එකකින්. ඒතකොට දරුවෝ ඉන්නවා පොඩ්ඩක් අවුරුදු 10ක 12ක දරුවෝ.
ඉතින් හමුදා නිලධාරියෙගේ මේ නෝන කෙනෙක්. ඉතින් මං ගිහිල්ලා අහපු දෙයක් තමයි ඔබතුමිය කොහොමද අදිෂ්ඨාන කරලා හිටියේ කියලා. හාමුදුරනේ මේ ජීවිතේ පා වෙලා කලකිරලා හිටියේ. දරුවෝ පොඩ්ඩක් ලොකු මහත් වුණාට පස්සේ මලක් තමක් නැහැ කියලා හිතන් හිටියේ. බලන්න මේ අය මරණයෙන් ජීවිතය කෙලවර කරගන්න කල්පනා කරපු අය. මේගොල්ලන්ට දර්ශනයක් හම්බුණා නම් මේගොල්ලෝ කල්පනා කරනවා නිවනින් ජීවිතය කෙලවර කරගන්න. මොනවා හරි ජීවිතවල ප්‍රශ්න ඇති, කලකිරීම ඇති. නමුත් කලකිරීම ඇති ජීවිතවලට කියන්නේ ඔබ මරණයෙන් නෙමෙයි ජීවිතය කෙලවර කරන්න ඕන, නිවනේ. මරණයෙන් කෙලවර කරගන්න එපා. ඒක හරි දුෂ්ට අදහසක්. තමන්ගේ අවංකකම, තමන්ගේ ආදරයම හොඳට පෙන්වන්නේ ඔය දකුණු පළාතේ ගොඩක් පළාත්වල මිනිස්සු. වසරකට 3000ක් විතර තමන්ගේ අවංකකම පෙන්නනවා මේ සිය දිවි හානි කරගෙන. ආදරේ මැරෙන්නත් පුළුවන් කියන. මන්නම් කියන්නේ ඒ මිනිස්සයෝ, ඒ කාන්තාව හරි ඒ මිනිස්සයා හරි මේ බැඳගත්තේ නැති එකම හොඳයි. මොකද තමන්ට විපත්ති කරගන්න පුළුවන් මිනිහෙක් තවත් කෙනෙකුට හොඳක් කරයි කියලා හිතන්න පුළුවන්ද? තමන්ට ආදරේ කෙනෙක් තමයි අනුන්ට ආදරේ කරන්නේ. තමන්ට ආදරේ නැති කෙනෙක් අනුන්ට ආදරේ නැහැ. ඒ නිසා ඒ උන් විසින් ඒ කර්මය පටවාගෙන උන් මියදෙච්ච එක හොඳයි, නැත්නම් අර අනිත් වෙන පාටනර් තමයි ඒක වන්දි ගවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ වගේ අඥානය ඒක මලාටම කමක් නැහැ. මේ අනිත් එක තමයි මිනිස්සුන්ට මනුස්ස ලෝකේ ඉන්න තියෙන පින ඉවර වෙලා. මම මතක තියාගන්න මේ මනුස්ස ලෝකේ ඉන්න පිනක් තියෙන්න ඕන. මනුස්ස ලෝකේ ඉන්න පින ඉවර වෙච්ච ගමන් එයාටම කියනවා යම් කියලා. එයාටම කියනවා යම් කියලා. දැන් ඔබට බණ ධර්ම ටික අහන්න පුළුවන් පිනක් තියෙනවා, ශක්තියක් තියෙනවා, ශ්‍රද්ධාවක් ප්‍රඥාවක් උඩ නැගිලා තියෙනවා. ඒ ශ්‍රද්ධාව ඒ ප්‍රඥාව යම් මොහොතක හීන වුණොත් ඔබට ධර්මයේ ප්‍රිය නැති වෙනවා. ඉතින් මේ අභියෝගයේ කෙළවරටම ගිහිල්ලා ජය ගන්න ඉතා කලාතුරකින් කෙනෙක්. අනිත් අය මග නතර වෙනවා. සමහර අය බණ වාර දෙකක් තුනක් අහලා නතර වෙනවා. සමහර අය දිගට මහනවා. සමහර අය දිගට අහලා අවබෝධ කරගන්නවා. සමහර අය මගක් දුර ගිහිල්ලා ඉන්නවා. කමක් නැහැ. පාසලට ඇතුල් වෙන හැම දෙනාම විශ්වවිද්‍යාලයෙන් අවසන් වෙන්නේ නැහනේ. 120කටත් අඩු ප්‍රමාණයක්ද කොහෙදනේ? ඉතින් ඒ වගේ තමයි ධර්ම මාර්ගයේ තේමයි. 110ක්වත් මේක පූර්ණේ කරන්නේ. මොකද හේතුව මේක ලොකු අභියෝගයක්නේ. හොඳට බලන ජීවිතය ජයගත්ත හැම කෙනෙක්ම මහා පුදුම ධෛර්යයකින් කටයුතු කරලා තමයි පින්වත් මේ ජීවිතය උන් ජයගත්තේ. ඒ වීරිය පින්නතුනේ අසමසම වීරයක් වෙන්න ඕන. මට ලෝකෝත්තර බවට පත් වෙන්න ඕන. මට මේ ලෝකෙ ඉක්මවා යන්න ඕන. මට මේ නිවන් ධර්මය අවබෝධ කරගන්න ඕන. අපේ මනස අපි මේ ඉන්ද්‍රියන් වලින් එහාට තල්ලු කරලා දානවා. අපේ ඥාණය අපි ඉන්ද්‍රයන් වලින් එහාට යන්න තල්ලු කරනවා. අර කේක් එහෙම හදනකොට අයිසින් එහෙම පොඩි කවරයකට දාලා අර අතුඩ කපලියුරලා මිරිකන් මිනිකොරපට එලියට පටින්නේ. ඒ වගේ මෙයාවත් මිරිකන්න වෙන එලියට පහින්න. නැත්තම් සිලින්ජර් එක දාලා මොනවා හරි අර එන්නතක් ගහනවා වගේ මිරිකන්නේ. ඒ වගේ මෙයාව මිරිකන්න වෙනවා අපිට ඥාණයෙන්, ඉන්ද්‍රියන් වලින් එහාට පණින්න. ඉන්ද්‍රිය බද්ධයෙන් එහාට යන්නේ. එතකොට කියනවා ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ කියන වචනේ පාවිච්චි කරනවා. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ. මං ඉස්සර පාතමක හිටියා ඉන්ද්‍රියන් තුල තෙරපිලා ආණ්ඩනවා, වැළපෙනවා, දුක් වෙනවා, අරයා මෙහෙම කළා, මෙයා මෙහෙම කළා, අරයා එරෙව්වා, මෙයා ගෙරෙව්වා, අරයා රැව්වා. ඇයි මේ ඉන්ද්‍රියන් යටතේ ඉඳගෙන හරියට දුක් වෙනවා. අරේ ආදරේ නෑ, මෙයා ආදරේ නෑ, අරයා එහෙමයි, මෙයා මෙහෙම. මෙතනින් එහාට පැන්නට පස්සේ ඒ මොකවත් කිසි දෙයක් ලෝකෙන් බලාපොරොත්තු වෙන්නේ. අරයා රැව්වත් කමන්නේ, ගෙරෙව්වත් කමන්නේ, විසි ප්‍රශ්නයක් නෑ. ලෝකෙට දයාව කරුණාව බෙදා දෙන්න පුළුවන් තරම් ලෝකෙන් දෙයක් බලාපොරොත්තු නොවේ. එතකොට බලාපොරොත්තු නොවුනහම පින්නොතනේ එයාට තමයි ලෝකෙ වැඩිම ලැබෙන්නේ. බලාපොරොත්තු වෙච්ච අයට නෙමෙයි ලැබෙන්නේ, බලාපොරොත්තු නැති අයට තමයි වැඩිම ලැබෙන්නේ. ඇයි මේ බලාපොරොත්තු සහිත මේ සමාජයේ හැම කෙනෙකුටම තේරෙන්න පටන් ගන්නවා මෙයා මට වඩා උසස් කෙනෙක්, මෙයා මට ගෞරවණීය කෙනෙක්, මෙයා මට වටින කෙනෙක්, මට වඩා වටින කෙනෙක්, අගයක් තියෙන කෙනෙක් කියලා. ඒ අගේ සැකසෙනවා පින්නතුනේ. ඒක ස්වභාවයෙන්ම මොන ඇඳුම ඇඳගෙන හිටියත් දැන් උන එක්තරා විශාල ධන සම්පත් තියෙන මේ පෝසත් දරුවෙක් පලාතේ ධන සම්පත් අර වලදමලා මේ නිදන් කරලා ගිහිල්ලා මේ ධන සම්පත් අරගෙන ජීවත් වුණොත් සතුරන් ඇති වෙයි කියලා අර රජේ රැකියාවක් කරනවා. රජතුමා ළඟ රැකියාවක් කරනවා. මොකද්ද තියෙන්නේ? උදෑසනට සේවකව අවදි කිරීම කෑගහලා. ඉතින් රජතුමාට මේ හඬ දිහා හොඳට අහගෙන ඉන්නකොට මේ හඬේ මහා අමුතු බලයක් තියෙනවා. මොකද්ද මේ හඬේ? කැඳෙව රජතුමා කවුද කියලා බලන්න. බලලා කතා කරලා බලනකොට මෙයා දුප්පත් මිනිස්සෙක් වෙන්න බෑ. මේ හඬ දුප්පත් මිනිස්සෙක්ගේ හඬක් නෙමෙයි මේ හඬ. මේ හඬ පෝසත් මිනිස්සෙක්ගේ හඬක්. බලන්න එතකොට හඬෙත් තිබිලා තියෙනනේ පුජ්‍යලයාගේ ගුණය. එතකොට ඒක එක උදාහරණයක් විතරයි පෙන්නතර කියන්නේ. එතකොට කෙනෙක් කාර්ය ධර්මයේ ප්‍රත්‍යක්ෂ කළාද නැද්ද කියලා එයාගේ හඬෙන් එනවා. එයාගේ හඬෙන් දැනෙනවා. එහෙමනම් උත්තර වලින් රවට්ටන්න පුළුවන් එකක් නෙමෙයි තියෙන්නේ, හඬ ඇතුලේ තියෙන්නේ. හඬ ඇතුලේ තියෙන දෙයක්. කෙනෙක්ගේ හඬෙන් කියන්න පුළුවන් එයාගේ මානසිකත්වය මොකක්ද කියලා. හිනාවෙන් කියන්න පුළුවන් මානසිකත්වය මොකක්ද කියලා. ඉරියව්වෙන් කියන්න පුළුවන් මානසිකත්වය මොකක්ද කියලා. පෞරුෂයෙන් කියන්න පුළුවන් මානසිකත්වය මොකක්ද කියලා. ඉතින් අපි උසස් කරගන්න ඕන, හැමදාම උසස් කරගන්න ඕන. උසස් කරගන්න නම් සුද්ධ කරගන්න ඕන, පිරිසිදු කරගන්න ඕන. හැමදාම බුදුහාමුදුරුවන් වඩිනවා මගේ ගෙදරට කියලා හිතලා හදබදලට වඩිනවා කියලා හිතලා පිරිසිදු කරගෙන පිරිසිදු කරගෙන යන්න ඕන. ඒ කියන්නේ ගෙදර හැම තැනම බුදුහාමුදුරන්ට බලන්න බැරි කාමරයක් නැති වෙන්න ඕන. ඕන කාමරයක් ගන්න පුළුවන්. අර හොඳට හදලා තියෙනවා. දැන් අපි අර එක හොටල් එකක් බලන්න ගියාම මේ හොටල් එකේ අඬ ගහගෙන ගිහිල්ලා අපිට පෙන්වුවේ හොටල් එකේ සියලුම කාමර ඒවාම අපිට පෙන්වුවේ. මොකද අපි බලන බලන්නේ කාමශා නියමයි හොඳට හදලා තියෙනවා කියලා. මොකද අපූර්වට ඒක තියෙනවනේ. එතකොට අපි ඒක ගැන පුදුමයටපත් වෙනවා. හොඳට තියෙනවා, පිරිසිදුව තියෙනවා, ලස්සනට තියෙනවා කියලා සතුට වෙනවා. ඉතින් යන්නේ මේ වගේ අපිට පුළුවන්කම තියෙනවා. බුදුහාමුදුරුවෝ අපි බලන බලන තැන අපිට පුළුවන් නම් ශා නියමයි හරි හොඳයි කියලා කියන්න පුළුවන් මට්ටමට තියෙනවා නම් අන්න ඒක තමයි බුදුවරුන්ගෙන් ලබන ප්‍රශංසාව. තමන් බලාගන්න තමන් නිවැරදි වෙන්න ඕන තැන් කොතනද කියලා. මේ සියල්ලම කරන්න තියෙන්නේ අතපයින් නෙමෙයි. මේ සියල්ලම කරන්න තියෙන්නේ හිතෙන්. නැත්තම් කවුරු හරි ඇහිලා අහයි මගේ මොකද්ද අපි තියෙන වර්ද මේ අපි හොද්දට ඇඳලා පැලඳලා කොණ්ඩ බීර ඉන්නවනේ කියයි. මේ සියල්ල කරන්න තියෙන හිතෙන්. ඒ නිසා හිතෙන් සත්පුරුෂයෝ අපිට අවශ්‍යයි. මනසින් සත්පුරුෂයෝ අපිට අවශ්‍යයි. යහපත් සිතුවිලි විනාශ කරගන්න නැතුව යම් කිසි කෙනෙක් ආරක්ෂා කරගෙන වැඩ දියුණු කරනවද ඒ තනත්තාට ඒකාන්ත වශයෙන් මේ ලෝකේ ජයග්‍රහණය ලැබෙනවා. යහපත් සිතුවිලි මිනිසා දියුණු කරවයි, අයහපත් සිතුවිලි මිනිසා පිරිහවයි, විනාශ කරනවා. යහපත් සිතුවිලි තමයි දියුණු කරවන්නේ. එතකොට පිරිහිච්ච මිනිස්සු ගැන මම හොඳට අධ්‍යයනය කරලා තියෙනවා පින්වත්නි. මම හිතලා තියෙනවා මේ සමාජ වැරද්ද මේ මිනිස්සු දුප්පත් වෙලා කියලා හිතලා මම හිතුවා. මම එහෙම හිතලා පිරිහිච්ච මිනිස්සු ගැන අධ්‍යයනය කළා. පස්සේ බලනකොට නෑ. මේ මිනිස්සුන්ගේ සිතිවිලි තුලින්, මේ මිනිස්සුන්ගේ අපිරිසිදු සිතිවිලි තුලින් තමයි මේ මිනිස්සු ඒ පිරිහි ලබලා තියෙන්නේ. ඒ අපිරිසිදු සිතුවිලි වලින් තමයි මනුස්සය පිරිහීම ලබන්නේ. ඒ බලංගොඩ පැත්තේ මිනිස්සුන්ට කෝටි 5ක ටිකට් එකක් ඇදෙනවා. ඒ මිනිස්සයා මොකද කරේ කෝටි 5ට කියලා ඔබ දන්නවද? ඒ මිනිස්සයා ඒ කෝටි 5න් හොඳට කෑවා, බිව්වා, ලංකාවට යන තියෙන ඔය ටුවරිස් ලොකු බස් වල සවාරි ගැව්වා, ලොකු හෝටල් වල කෑවා. ඊට පස්සේ ඔය අර මේව සූදු බීම වර්ගය මේව බිව්වා. මිනිහා මේ ටික ඔක්කොම අවුරුදු දෙකක් වගේ ඇතුළත විනාශ කරගත්තා. මිනිස්සුගේ පොන්චි හදාපු ගෙට සීට් කෑලි ටිකක් විතරයි දාගෙන තියෙන්නේ ඒ සල්ලි වලින්. ඊට පස්සේ මේ මිනිස්සු අවුරුදු දෙකකින් පස්සේ බලනකොට ආයෙත් අර පරණ තැනම ගඩොල් කපනවා. එතකොට දැන් පින්නතුන්ට තේරෙනවද මේ මිනිස්සයා මේ දුප්පත් වෙලා තියෙන්නේ සමාජ වර්ධනද? නෑනේ. සිතිවිලි වල තියෙන දෝෂයෙන් තමයි එයාගේ. එතකොට මේ දැන් මිනිස්සු අහන ඔයාට කෝටි 5ක් ඇදිලා ඔච්චර මොකද ඔයා ආයි ගඩොල් කපන තත්ත්වයට වැටුනේ? මෙනේ කියනවලු රුපියල් 20කින් කරපු ටික මදිද කියලා ඇහවලු. නේ රුපියල් 20කින් කරපු ටික මදිද කියලා. ඉති අන්න ඒ වගේ පෙන්වතුනේ චින්තනය බාල වුණු ඒගොල්ලන්ට ඒ වටිනකම දැන මනුස්සයන්ට තේරෙන්නේ දැන් අර කෝටි ගානේ වටිනකම මේ මනුස්සයට තේරුන්නේ නැති එක පුදුමයක් නෙමෙයි මම ඒ ගැන පුදුම වෙන්නේ මිනිස්සුන්ට අනන්ත වටිනකමක් තියෙන මනුෂ්‍ය ආත්මේ වටිනකම තේරෙන්නේ නැති හැටි මේ ලැබිච්ච මනුෂ්‍යාත්ම වටිනකම තේරෙන්නේ නැති ඇති. තව තියෙන දස වසරයි තව 20 වසරයි ඉස්සරහට තියෙන තමන්ට සෙත්ත පෝච්චි වෙන්න. ඒකේ වටිනකම තමන් දැනගන්න ඕන. අපි කියන්නේ කාටවත් මුකුත් කරන්න නෙමෙයි. තමන්ට තමන් දෙයක් කරගන්න. තමන්ගේ ආධ්‍යාත්මය තුළ තමන් දෙයක් කරගන්න. තමන්ගේ ආත්මය පෙරේත ලෝකෙට, පිසාච ලෝකෙට, මේ නීච ලෝකයකට වැටෙන්නේ නැති වෙන්න හදාගන්න. මේ තමන්ගේ හිත හොල්ලන්න අකමැති නම් එයා හැදින්නේ නැහැ. සමහර අය අපි දකින කොච්චර කිව්වත් බන කණේ වැක්කුරුවත් මිනිහා හැදෙන්නේ නැහැ. හිත ඇතුලේ ලෝභ, ద్వේෂ, මෝහ, ඉරිසියාව, තරඟය ඒව තිබුණු වැඩන්නේ. හිත අර උල වගේ තියෙන එක ඒක ගලවන්න ඕන අපි. හිතේ තියෙන මේ නරක ගති ගලවලා දාන්න ඕන. ගලවලා දාලා හරි නිදහස් තැනකින් ප්‍රබුද්ධ වෙන්න ඕන. එතකොට අපි ලොකු වෙන්න ඕනේ. ලෝකයා විසින් අපි ලොකු කෙනෙක් කරාවේ. තේමද? දැන් මම මෙතන ලොක්ෙක් වෙන්න ගියොත් හරි කැතයිනේ. හැබැයි ඔය ඇත්තන්ට පුළුවන් ඕන මාව ලොක්ෙක් කරන්න. ඒක මන් නෙමෙයි කරන්නේ, ඔය ඇත්තෝ කරන්නේ. එතකොට තමයි ඒකේ ලස්සන. දැන් මං උගතෙක් වෙන්න ගියොත් එහෙම හරි කැතයිනේ. හැබැයි මාව උගතෙක් කරන්න පුළුවන් ඔය ඇත්තන්ට. දැන් මං සිල්වතෙක් වෙන්න ගියොත් කැතයි. ඔය ඇත්තන්ට පුළුවන් මාව සිල්වතෙක් කරන්න. ඉතින් අන්න ඒ වගේ මේ තරඟ වැදිලා ලොක්ෙක් වෙන්න එපා. ඒක හරි කැතයි. කෙනෙක් යටපත් කරලා ලොක්ෙක් වෙන්න හදන්න එපා. එතකොට පහළට වැටෙනවා. මොකද ලොකුකම දෙන්නේ තමා නෙමෙයි තමන්ට, අනිත් අය. තේරුණාද? එතකොට ඔය ගෙදර මහත්තයා ලොක්ෙක් වෙන්න ගියාම බින්දුවට වැටෙනවා. ගෙදර නොවන ලොක්ෙක් වෙන්න ගියාම යා බින්දුවට වැටෙනවා. එහෙම නෙමෙයි, අපි උදාරතර ප්‍රතිපත්ති වලින් ලොක්ෙක් වෙන්න ඕන. අපි සමාජයේ එක එක තලයන්වල බලලා තියෙනවා. මම විදේශ රටවල් වල එහෙම යද්දී ඒගොල්ලෝ ලොක්ෙක් වෙන්නේ හොඳ පෞරුෂයක් හදාගන්න උදාර ගුණාංග අනුගමනය කරලා. අනිත් කෙනෙකුට ඉඩ දීලා, අනිත් කෙනෙකුට සමාව ඉල්ලලා, අනිත් කෙනෙකුට සීට් එක දීලා. ලංකාවේ එහෙම නෙමෙයි, පොරබදලා සීට් එකට වාඩි වෙනවා. ලොක්ෙක් වෙන්න බලන සමහර දෙනෙක් ලංකාවේ නැහැ කියන්නේ, ගොඩාක් ඉන්නවා. ඉතින් අර උදාර ගුණාංග පෙන්නල ලොක්ෙක් වෙන එක තමයි ශ්‍රේෂ්ඨ. මොකද ලොකුකම තමන්ට ඇති කරගන්න බෑ, ඒක ලෝකෙන් දෙන දෙයක්. නිවනත් එහෙමයි. නිවනත් පින්නතුනේ අපි සුදුසුකම් පූර්ණේ කරනකොට ස්වභාව ධර්මයෙන් ඇවිල්ලා ලැබෙන දෙයක්. ඔබට ඔබට අවශ්‍ය වෙලාවට නිවන් අවබෝධ වෙන්නේ ඒක කොතනද කියලා කියන්න බෑ. ඔබ සුදුසුකම් පූර්ණේ කරගෙන යන්න ඕන. ඔබ ලෝභ ද්වේෂ මෝහ අයින් කරගෙන යන්න ඕන. ඔබ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බතර පරාමාස කාමරාග ව්‍යාපාද අයින් කරගෙන යන්න ඕන. ඔබ ගති අයින් කරගෙන යන්න. ඔබ ළඟ ගතියක් තියෙනවා නම් ඒක අයින් කරන්න. මොකද ගතිය? පිරිමි ගතිය තියෙනවා නම් ඒකත් අයින් කරන්න. ගෑනු ගතිය තියෙනවා නම් ඒකත් අයින් කරන්න. ලෝභ ගති තියෙනවා නම් ඒවත් අයින් කරන්න. ද්වේෂ ගති තියෙනවා නම් ඒවත් අයින් කරන්න. පෙරේත ගති තියෙනවා ඒවත් අයින් කරන්න. යක්ෂ ගති ඒවත් අයින් කරන්න. ගති නැති වෙන්න ඕන. ගති තියෙන කෙනෙක් ළඟට ගති විමුක්ත හෙවත් නිර්වාණය පැමිණෙන්නේ නැත. ඔබ ළඟට නිවන පැමිණිලා නැත්නම් හේතුව ඔබ යම් කිසි ගතියක ඉන්නවා. මොකක් හරි ගතියක ඉන්නවා. මොකද්ද ගති කියන්නේ? යම්කිසි ලක්ෂණයක්. ඒක ඒකත් එක්ක බැඳිච්ච දෙයක් තමයි සංකල්ප දෘෂ්ටි. බැඳිලා යම්කිසි ගතියක් හදාගන්න. මේක මගේ ගතිය කියලා ඔය කියන්නේ. මේ මගේ හැටි කියලා කියන්නේ ඔන්න ඔගේ. හැටියක් තියෙන්න බෑ. ගතියක් තියෙන්න බෑ. ෂේප් එකක් තියෙන්න බෑ. ගති කියන්නේ ෂේප් එකට. උදාහරණයක් දක්වන්නම්. ගතියක් නැති බව උදාහරණ දක්වලා තියෙන තෙල් වගේ කියලා. දැන් තෙල් වලට ගතියක් තියෙනවද? ඒ කියන්නේ හැඩයක්. හැඩයක් නෑ. ඊට පස්සේ තව එකක් තමයි වතුර. වතුර වලට හැඩයක් නෑ. හැඩයක් නෑ. හැබැයි වීදුරුවකට හැඩයක් තියෙනවා, භාජනයකට හැඩයක් තියෙනවා, හට්ටි මුට්ටි වලට හැඩයක් තියෙනවා. එතකොට මේ හට්ටි මුට්ටි වගේ ඉන්නේ නැතුව තෙල් වගේ, වතුර වගේ වෙන්න. ඒක ලස්සනයි. මෙහෙම වුණොත් අප අපටම හොඳයි. අපේ අපේ සතර අපායේ බිඳලා යන්න පුළුවන්. අප්‍රමාදීවම තමන් සොයන්න ඕන. ධර්මයේ ඇසූ පමණින් නිවන් දකින්නේ නැහැ. ධර්මයේ විමසන්න ඕන. ඒවා හොඳින් ගැඹුරින් ගැඹුරෙන් නුවණින් විමසන්න ඕන හැමතිස්සෙම. නුවණින් විමසූ පමණින් ධර්මයේ පරිපූර්ණ වෙන්නේ. හරි දේ තෝරගන්න ඕන. හරි දේ තුල පිහිටන්න ඕන. හරි දේ දැක දැකත් ඒක පාගන්න එපා. සමහර අය ඕන තරම් ඉන්නේ සත්‍ය දැක දැකත් සත්‍ය අසත්‍ය කරන මිනිස්සු ඉන්නේ. සත්‍ය දැක දැකත් සත්‍ය අසත්‍ය කරනවා. එහෙම බෑ. සත්‍යෙ පිහිටන්න ඕන. සත්‍යයට එකඟ වෙන්න ඕන. සත්‍යයට පාර්ශව වෙන්න ඕන. ඊට පස්සේ අපි ඒකට අනුගතව තව තවත් ජීවිතේ කුසලස්ස උපසම්පදා කරගන්න ඕන. ඒ කියන්නේ නිවනට අදාළ ගුණාංග මම මේ වඩන්නේ. නිවනට අදාළ ගුණාංග ගන්න. එතකොට කියනවා කුසලස්ස උපසම්පදා. නිවනට කුසල්ද වඩන්නේ, අපායට කුසල්ද වඩන්නේ කියලා මනුස්සයන්ගේ හිතවලම මනුස්සය බලා ගන්න ඕනේ. ඉතින් සත්පුරුෂයන් උදෙසාවන ධර්ම දේශනාවක් පින්නතුන්ට සිද්ධ කළා. ඒ සත්පුරුෂ ධර්මයෙන් පින්නතුන්ගේ ජීවිත වඩාත් සැනහේවා. අප්‍රමාදීව පින්නතුන්ට නිවන් ධර්මය අවබෝධ වේවා. ඒ නිසා අපිට කියන්න බෑ මෙන්න මේ මොහොතේ මෙන්න මේ පණියෙන් බහිද්දී මෙන්න මෙතෙන්දි මේක දකිනවා කියන්න බෑ. ඔබ සුදුසු සම්පූර්ණේ කරන්නේ කොතනද? ඒ මොහොතේම ඔබ කොතන හිටියත් ඒක රැය දවාලක් නැතුව ඔබට ඔබේ පූර්ණත්වයේ සුසුකම් ඇති කරනකොටම ඒ විශ්ව අවකාශය ඔබට ඒ දායාදය ලැබෙනවා ලැබෙනවාමයි. ඒ නිසා ඔබ නිවනට අවශ්‍ය කරන සුදුසුකම් පූර්ණ කරමින් එහෙම නැත්නම් පාරමී පුරමින් ඉන්න පාරමී අතින් මේ පුරන්න තියෙන්නේ හිතෙන්. හිතෙන් පාරමී පුරන්න හැම දිනාටම උතුම් වූ මඟඵල නිවන් සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ පින්වත් දායකත්වයක් දක්වන කටයුතු කරන ලබන්නේ ස්වර්ණ විධානගේ පින්වත් මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වතුන්. අරමුණු බවට පත්වන්නේ කැකන දොර පදිංචිව සිට අපාතරින් සමුගත් විශ්‍රාමලත් හෙදනිලධාරී විධානගේ ප්‍රේමදාස පින්වත් පියාණන් වහන්සේට අපාතරින් සමුගෙන වසර 25ක් පිරීම නිමිති කරගෙන ඉක්මන් භවයකදීම කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා සද්ධර්ම ශ්‍රවණය ලැබිලා වහාමහා නිවන් අවබෝධය සාක්ෂාත් කරගනිත්වා කියන උතුම් ප්‍රාර්ථනා මුල්තැනි කරගෙන හේ පියාණන් වහන්සේගේ භව ගමන යහපත් වේවා. මේ අයුරින්ම නිවිනින් සැනසීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම පවුලේ නමින් මේ පරලෝකීය ඥාති මිත්‍රාදී හිතයිසේ හැම දිනාටම සසරින් නිවනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සද්ධර්ම මාර්ගයෙන් එළෙන සත්පුරුෂ ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ශ්‍රී ලංකා වාසී ලෝක වාසී හැම දිනාටමත් නිරෝගී සුව සම්පත් ලැබේවා. පැමිණ තිබෙන රෝග පීඩාවන් වලින් දුර වේවා. ලෝක සත්ත්වයා සියලු දෙනාටම සද්ධර්මයේ ආලෝකයේ ආශිර්වාදයේ සැලසේවා. මුළු මහත් ලෝකයේම ධර්මයෙන් සැනහේවා කියන තුන් ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ දායකත්වය දැක්වු ස්වර්ණාවිදාලගේ පින්වත් මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම උතුංග ප්‍රාර්ථනාවන් සඵල සිද්ධ වේවා. ඒ අත්තන්ට ධර්මයේ ආලෝකය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණ වේවා. අභිවාදන සීලස්ස නිච්ඡමුතා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්තී.